අද අපි උදේවරුවේ උදේවරුවම වගේ සාකච්ඡා කළේ මේක ප්‍රාත්මික අත්‍යවශ්‍ය දෙයක්. ඒක තමයි පටිච්චසමුප්පාදයේ පිළිබඳව මූලිකව ගත්තු විස්තරය ගත්තේ මේ ආස්වාදය කියන මුල් කරගෙන. ඒ ආස්වාදය නිසා ගොඩනැගෙන මේ සසර ගමනට හේතු වෙන ආකාරය පිළිබඳවත් ඒ වගේම පටිච්චසමුප්පන්නව ගොඩනැගෙන ආකාරය වන්ද සෑහෙන විස්තරයක් අපි මේ මුල් කරගෙනම පටන් විස්තර කළා. එතකොට මේ ආස්වාදය කියන්නේ මොකක්ද කියන එක මුල් කරගෙන අපි ආරම්භ කළේ ඉස්සෙල්ලාම. ලෞකික ආස්වාදය කියන්නේ වේදනා චෛතසිකයේ මුල් කරගෙන හටගන්න දැනීම් ස්වභාවයක්, ඒකේ තිබෙන සුඛ දැනීම් ස්වභාවය. ඒ වගේම ආර්ය ආස්වාදය කියලා නම් පෙන්නන්නේ නිවන් නිර්වාණ ආස්වාදය කිව්වේ යම් කිසි දුකක් යම් තැනක නැද්ද ඒ නිසා ලබන සැනසීම. ওই දෙකයි කියවෙනස. එතකොට මේ තවත් ඒ ක්‍රම ගැළපෙන ප්‍රශ්නයක් තමයි අහන්නේ මේ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ හා දුක්ඛ දුක්ඛ කියන මේවා ගැන. පටිච්ච සමුප්පන්නව හටගන්නා අයුරු මෙනෙහි කිරීමේදී පටිච්ච සමුප්පාද ක්‍රියාවලියේ මුල පටන්ම දැකගන්නේ කෙසේද? දැන් මේ ප්‍රශ්නෙට අපි ඉස්සෙල්ලාම උත්තර දුන්නා. මුල පටන්ම දුකක් දැනගන්න ක්‍රමයක්. මේ මුල පටන්ම දැනගන්නකොට ඉස්සෙල්ලාම අපිට මේකදී අපි අවිද්‍යාව කියන්නේ මොකද්ද, අවිද්‍යාවේ ස්වභාවය මොකද්ද කියලා විග්‍රහ කළා. මේ ලෝකේ පැවැත්ම හරි වටිනවා කියන මේ දෘෂ්ටියක් එනවා. මේ අපි ඉස්සෙල්ලාම වටිනවා කියන දෘෂ්ටිය අවිද්‍යාවේ නිගමනයි. ලෝකේ නිත්‍යයි සුඛයි අත්තයි කියලා කියන්නේ අවිද්‍යාවේ නිගමනයි. අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියන්නේ විද්‍යාවේ නිගමනයි. මේ අවිද්‍යාවේ සහ විද්‍යාවේ වෙනස මේකෙන් දකින්න ඕනේ. එහෙනම් නිත්‍යයි කියන්නේ නිසි, ස්ථිරයි එහෙම නෙමෙයි. ඒ අපිට දීලා තියෙනවානේ වරද්දාගත්තේ අපි ඉස්සෙල්ලා කිව්වේ. නිත්‍යයි කියලා ගත්තොත්, අනිත්‍යයි කියලා ගත්තොත් මේ අනිත්‍ය නිත්‍ය කියන වචන දෙකම සංස්කෘත. සිංහල නෙමෙයි. අනිසි නිසි කියන්නේ සිංහල. නිසිද අනිසිද කියන එකයි නිච්ඡං වා අනිච්ඡං වාති කිව්වේ. දැන් මෙතන අහන්නේ මොකද්ද? මේ අහන්නේ මුල පටන්ම මේ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ ඒ වගේම දුක්ඛ දුක්ඛ කියන මේවා ඇති වෙන ආකාරය, මේ පටිච්චසමුප්පන්නව හට ගන්න ආකාරය මුලදී තම කොහොමද දෙන්නේ කියලා මේ අහන්නේ. දැන් ඉතින් අපි ඒක තමයි කිව්වේ ඉතලාම අර ලෝක ආස්වාදයට බැඳිලා. මේක නිසි මොකක් නිසාද? නිසි කියන්නේ හරි වැදගත්, හරි රසයි, හරි ප්‍රියමනාපයි, ඔය අදහස් මුල් කරගෙන. මොනවාද? පංචකාම ආස්වාද, ලෝක ආස්වාදී. මොනවා හෝ ලෝකේ පැවැත්ම පිළිබඳව යම්කිසි සුවයි, සැපයි, සනීපයි, හරි හොඳයි මේ ආදී වශයෙන් ගත්තනම් ඒ නිගමනයේ කෙලේ අවිද්‍යාවෙන් මිසක් විද්‍යාවෙන් නෙමෙයි. හැබැයි එහෙම ස්වභාවයක් තියෙනව නැත්තේ නෑ. නමුත් ඒක විද්‍යාවේ නිගමනයයි අවිද්‍යාවේ නිගමනයයි දෙකෙන් දැනගන්න ඕන සුව ස්වභාවයක් ඇත්නම් එහෙම සුව ස්වභාවයක් තියෙනවා. නැත්නම් ලෝක සත්‍යය ඇලින්නේ නැහැ. හැබැයි ඒක සුවයි කියලා නිගමනය කරලා ඒකේ බැඳෙන්න සුසු නැහැ. ඔකයි වෙනස. ඔක වෙනස තෝරා ගන්න ඕනේ. එහෙනම් මොකක්ද අහන්නේ? ඉතින් මුල පිටන් මේ දුක කොහොමද මේ හටගන්නේ කියන එකයි අහන්නේ. ඉතින් ඔන්නේ දෘෂ්ටිය මුල් වුණාට පස්සේ අපි දැන් ඔතනම පොඩ්ඩක් හිතමු. ඒ දෘෂ්ටිය ගත්තාම ඉතලම අවිද්‍යාව. අවිද්‍යාව මොකද්ද? අවිද්‍යාවේ ස්වභාවය නිසා අනේ මට මෙහෙම වෙන්න ඇත්නම්, අනේ මට මෙහෙම සුවයක් විඳින්න ඇත්නම්, මට මේ තත්ත්වයෙන් ඉන්න ඇත්නම්, මට මෙහෙම තත්ත්වයක මේ රැකී රක්ෂා මේ තත්ත්වෙට පත් වෙලා මෙහෙම සමාජයේ පෙනී සිටින්න ඇත්නම් කෙලවරක් නැති දේවල් මේ ලෝකේ ආස්වාදයෙන් එනකොටම අසහනයත් එකයි ගොඩනැගෙන්නේ. මේ අසහනය අත්හැරලා මේ අනේ මට මෙහෙම වෙන්න ඇත්නම් කියන වචනේ ගන්න බැහැ. එහෙම වෙලා නැති නිසා එහෙම වෙන්න ඇත්නම් කියලා අදහස ඉන්නේ. අනේ මට සැප විඳින්න ඇත්නම්, සැප විඳ විඳ ඉන්න නම් අනේ මට මෙහෙම සැපයක් විඳින්න ඇත්නම් කියන දෙයක් නැහැ. විඳිනවා. ඉතින් ලෝක සත්‍ය විශාල වශයෙන් බලාපොරොත්තු රාශියකින් පොදි ගැහිලා අසහනකාරී මනසකින් ඒ පසුපස හඹා යන්න ලැහැත්තිලා ඉන්නේ පටන් ගන්නකොට. එන අවිද්‍යාවේ නිගමනයේ එනකොටම සත්‍යයට අසහනිය මතුවෙලා අනේ මෙහෙම ඉන්න ඇත්නම් මෙහෙම කරගන්න ඇත්නම්, ඉතින් ඕක වැඩි වුණාම කරගන්න දෙයක් හම්බ වුණේ නැත්නම් මොකද වෙන්නේ? අපේ තියෙන කරුමෙනි, ඉතින් අපේ තියෙන අවාසනාවනි, අනිකෙවුන් කරන අපරාධිනි අපිට, ඉතින් කෙලවරක් නැතුව තමා මුල් කරගෙන හරි අනු මුල් කරගෙන හරි සාප පටන් ගන්නවා, දෙවෙන්න පටන් ගන්නවා. මේ දෙවෙන්න පටන් ගන්නකොට ඔය අතන මොකද්ද වෙන්නේ? පටන් ගන්නකොටම අවිද්‍යාව මුල් කරගත්ත දුක්ඛ දුක්ඛේ ඒකෙම තියෙනවා. අවිද්‍යාව නිසා මේ අසහනකාරී මානසිකත්වයේ ගොඩනැගෙන අසහනය කියන්නේ දුක. පටන් ගත්ත සැන් පටන්. එහෙනම් අවිද්‍යාවේ ස්වභාවය නිසා ලෝක සත්‍යයේ හැම මොහොතකම අසහනයකින් ඉන්නවා. කොච්චර තිබුණත් මේ අසහනේ ඇරෙන්නේ ඊට වඩා වැඩි හැකිරයි ඊට වඩා කැමැත් තත්ත්වය තානාත්‍රයක් ගමේ යම්කිසි ආකාරයක තත්ත්වේ තාවට පස්සේ ගමේ පිළිගන්න තත්ත්වේ තාවට පස්සේ මට ප්‍රාදේශීය മന്ത്രി කෙනෙක් වෙන්න ඇතනම් ඇතනම් කියලා බලාපොරොත්තුවක් එනවා එතන පටන්ගෙන වෙවුලනවා ඡන්ද තියෙනකොට ඉතින් පපුවේ ලේ නැහැ ගැහෙනවා ගිඩි ගිඩි ගාලා මං සමයේ දැරි ජයග්‍රහණයේ මට වෙන්නේ හේගුරුද ඉතින් මට ප්‍රශංසාවක් ලබන්න පුළුවන් නින්දාවක් එහෙම එනවනම් පෙරදුණු නින්දාවක් එහෙමනම් දෙන්න බෑ අන්න පටන් ගත්ත ආරම්භයේ ඇත්නම් මට මෙහෙම තත්ත්වයක් ඇත්නම් කියලා හරි ප්‍රියමනාප තත්ත්වයක් කියලා හිතාගත්ත වෙලේ පටන් ඔහුගේ සිතිවිලි ක්‍රියාවදන් ඊට අනුකූලව ඒ ජයග්‍රහණයේ බලාපොරොත්තුෙන් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න ඉතින් පටන් ගන්නකොට සාධාරණේ පටන් ගන්න බෑ මොකද මේ තරඟකාරී ලෝකයක් බල්ලන්ට හුච්ච මස් කට්ට කර කොර කනවා වගේ එදකට මේ වැස්සි අර තනතුරු කොහොම හරි දඟලලා ගත්තනම් එදාට ඉතින් බොහොම සන්තෝෂෙන් පාටියක් එහෙම දාලා හු කියලා උඩ පැනලා සන්තෝෂේලා කොඩි උස්සලා ටික දවසක් ඉන්නකොට මදි ඒ ඊළඟ සැරේ ආයෙත් ඡන්දයක් එනවා මට මෙහෙම තත්ත්වයක් මදි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් වෙන්න ඇතනම් පටන් ගන්නකොට පොඩි එකෙන් පටන්ගෙන ඒකට ගියාම ඇති වෙනවා නෑ උපෑමති කෙනෙක් වෙන්න ඇමති කෙනෙක් වෙන්න ඇතනම් ඇමති කෙනෙක් වුණොත් එහෙම හරි තියෙ තව කල් තියෙනවනම් කොහොම හරි මට අගමැති වෙන්න ඇතනම් අගමැති තුනනම් ජනාධිපති වෙන්න ඇත්නම් ජනාධිපති වෙනා නම් ලෝකේ පිළිගත්ත ජනාධිපති අතර ජනාධිපති හරි ප්‍රසිද්ධියක් වෙන්න කෙනෙක් වෙන්න ඇත්නම් ඇති වෙන්නේ නැහැ කවදාවත් ඔක්කොම කෙනෙක් අරක ඇත්නම් මේක ඇත්නම් කියලා ජනාධිපතිලා වහක් ගාලා පණ ගියොත් මොකද වෙන්නේ හම්බුනේ එකක්වත් නැහැ ඇත්නම් කිව්වා ගියා විදියාමයි මේ මොකද ඇත්නම් හම්බෙච්චදී මම මෙහෙමයි කියලා අර කුණු ගොඩක් තියාගෙන ඒකේ දැනීමක් ගොඩ ගහගෙන දැනීමක් හදා හදා ඒකෙන් මං මෙහෙම කෙනෙක් කෙනෙක් කී කී හිත හිතා ඉඳලා ඉතින් බක්කලා පණ ගියට පස්සේ කොහොම හිතුව එක දැන් ඕ වගේ අනන්ත සංසාරي අපි ගයපු ආත්මයක් කෙලවලක් නැහැ දන්නේ නැහැ පේන්නේ නැහැ දිවසක් නැහැ පෙර ඉසු කඳ පිළිලක් නැහැ දකින්න එහෙම නුවණක් නැහැ ඒ නිසා දන්නේ නැහැ විච්ඡේදී මොකද්ද අහසින් බිමට පාත් වෙනා වගේ අපි දන්නේ නැහැ කොහෙන් ආවද අවුරුදු තුනක් ඉඳලා මතකේ තියෙනවා මේ ලෝකේ ඉන්න බව බඩින් බිහි වෙච්ච හැටි ඒ කාලේ අවුරුදු ගාණක් යනකම් දන්නේ නැහැ කෑ ගහපුවත් හොඳට කෑ ගහලා තියෙනවා ගහපුවාම රිදිලා තියෙනවා බඩිකිනි අඬලා තියෙනවා බඩිකිනි වුණා දන්නෙත් නැහැ ඇඬුවා දන්නෙත් නැහැ හිනා වුණා දන්නෙත් නැහැ අවුරුදු තුනක් යනකම් අමතකයි එන එහාත්මේ මතක් වෙන්නේ කොහෙද ඊට එහාත් බෑවක් මතක් වෙන්නේ විදිහක් නැහැ මේකවත් අවුරුදු තුනෙන් එහාට මතක නැතුව හැබැයි මතක නැති වුණාට මෙයා වෙලා තියෙනවා ඒක අපිට පිළිගන්න අපේ නෝන වැඩනකම අපි දන්නේ නැහැ කවදා හරි ඔක දැක්ක දවසක් වුණොත් එතනදී බලන් පේන්න පටන් ගන්නවා මීටි හැටි විච්ච හැටි වෙච්ච හැටි කෙරිච්ච හැටි ඔක්කොම පේන්න පටන් ගන්නවා අන්න ඒ වගේ අවස්ථාවත් තුළ අපිට ඒතොල දකින්න මේ වගේ ලෝකේ කොයිතරම් බලාපොරොත්තු තියාගෙන ඉඳලාද මැරෙන්නේ හැම කෙනාම මේ අවිද්‍යාවෙන් යුත්ව ඉන්න තාකල් අසීමිත බලාපොරොත්තු පොදි ගහගෙනමයි මැරෙන්නේ දැන් ඉතින් මගේ වැඩේ හරි ඕ පණ ගියා දැන් ප්‍රශ්නයක් නැහැ කියලා ගියා ඉවරයි කියලා බෑ මොකද්ද මේ වෙන්නේ යන්නේ අනේ මට කොච්චර වැඩ දිනා දරුවතා පුංචි ඉඩම වැගුවේ නැගී හදාගත්ත ඉතලා ගේ ඉඳ හම්බුනේ නැහැ මොකක් වෙයි දන්නේ නැහැ. ඉතින් අපි බලාපොරොත්තු හිටියා මේ දරුවගේ විවාහ වෙනකම් බලා හිටියා. ඒක කරගන්නත් හම්බෙන්නේ නැහැ. මට ඉතින් මැරෙන්න ඉන්න අපෝයි මොකද්ද මේ වෙන්නේ යන්නේ කියලා. පපුව අත ගහගෙන හූල් ලගින් තමයි මැරෙන්නේ. අන්තිම වෙනකොට. ඒ ඉතුරු වෙලා නම් වැඩ කරලා ඉවර වෙලා නම් මැරෙන්නේ නැහැ. එහෙනම් මොකද්ද මේ තියෙන හැමෙලියම අසහනයක් නේ. මේ පොඩි අසහනයක් නෙමෙයි මේකේ පෙළෙන සත්‍ය වෙන්නේ නම් අසහනිය ඉවරලා මට මොනවත් මේ ලෝකේ බලාපොරොත්තු වෙන්න දෙයක් නැහැ කියලා ධර්මාවබෝධයෙන්. මනස නිදහස් වෙච්ච දාට ලැබුණු සාන්තියේදී මතක් වෙනවා. මේ ලෝකේ බලාපොරොත්තුෙන් කොච්චරම් අසහනකාරී මානසිකත්වයක දුක් විඳද්ද ඒක කොච්චර ගින්නක්ද කියලා මතක් ඉන්නේ ගින්න නිවිච්ච දාට හෙවත් නිවන් දැක්ක දාට නැවත් එදාට අනික් අයට වෙන්නේ අනේ මෙච්චර හැකියාව තියෙද්දි මෙච්චර පුළුවන්කම තියෙද්දි කිසිම සැපක් විඳින්නේ නැහැ මේ කාලකන්ණිය නිකන් මේ ඇහින්න යනවා මේ සිවුරු කට්ටක් ගහගෙන මොකද්ද මේ කරන්නේ කියලා හාමුදුරන්ටත් ඔහොම කියන්න පුළුවන් ඉතින් ඒ කියන්නේ අර අවිද්‍යාවේ නිගමනයේ දකින්නේ එහෙමයි ඒ අත්තරීමේ සාන්තිය කොච්චර සාන්තද ප්‍රණීතද මේ ටිකත් ඇත්තල්ලා කියනන්නේ ඊට වඩා සාන්ත කියලා අන්තිවල බලනකොට පැවැත්මේ අංශු මාත්‍රයක්වත් හොඳයි කියලා දකින්නේ නැහැ අත්තරීච්ච හැඩිය කොච්චර සාන්තද ප්‍රණීතද කියන ඉවීම දකින්නවා සැනසීම දකින්නවා ලෞකික පුද්ගලයා අල්ලා ගන්න ඉන්න හැටි කොච්චර හොඳ කියලා ඒකේ එළියට හිටන ඒකේ සුවේ හොයනවා ලොකු වෙනසක් එන අවිද්‍යාපත්‍යයෙන් එනකොටම පටන් ගන්නෙ ඔන්න ඔය කියන දුක දුක්ඛයෙන් පටන් ගන්නවා අසහනකාරීත්වෙ පිළිලා පටන් ගන්න ඒක ඉවරයක් වෙන්නේ නැහැ කොයි වෙලාවක මතක් වෙන ගානේ අනේ මට මෙහෙම වෙන්න ඇත්නම් කී දිනේ කෝකට බාධා පමුණවනවද මගේ බලාපොරොත්තු වෙන තත්ත්වෙට පහර ගහනවද ඒ තත්ත්වෙ මට ගොඩ නගා ගන්න කොච්චර අමාරුද ලැබුණා නම් මගේ වාසනාව ඔය වගේ විවිධාකාර ප්‍රශ්න වලින් පැටලි පැටලි අර ලතැ වෙන ස්වභාවයේ අසහනකාරී මානසිකත්වයෙන් පිළිලා දුක දුකෙන් පෙළෙනවා හැබැයි පිළිලා නිකන් ඉන්නේ නැහැ. සසිරෙත් කරපු වැඩේ දැනුත් කරපු වැඩේ හැම කෙනාම කරන වැඩේ මොකද්ද? ඒ බලාපොරොත්තු වෙච්ච දේ ඉෂ්ට කරගන්න හිතෙන් කයෙන් වචනෙන් කටයුතු කරන්න පටන් ගන්නවා. බලාපොරොත්තු ප්‍රාර්ථනාවක් ඉතන තියලා. මෙන්න මේකට කියනවා යම්කිසි ලෝකේ පැවැත්ම බලාපොරොත්තුෙන් හිතනවා නම් කියනවා නම් කරනවා නම් කාය සංකාර වචී සංකාර මනෝ සංකාර කියන අවිද්‍යාසහගත සංකාර මත වෙන අවිද්‍යාපත්‍ය සංකාරා කියලා. ඒක තමයි අවිද්‍යාපත්‍ය සංකාරා කියන්නේ. ඒ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න එකන් ඒක අරමුණු කරගෙන ඒකට එල්ල කරගෙන ඒ සඳහා ඒක ඉෂ්ට කරගන්න මොනවද මං කොහොමද හිතන්න ඕනි කොහොමද කියන්න ඕනි කොහොමද කරන්න ඕනි මොන මොන જાතිය කළොත් මගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න පුළුවන්ද මේ ආදී වශයෙන් නිගමනය කර කරලා ඒ හිතන්න කියන්න කරන්න පටන් ගන්නවා. ඔය කරන්න පටන් ගන්න එකක් ගන්න අපි කරන්නේ අපතර විහෙසා. නමුත් ඒ විහෙත වහනවාර බලාපොරොත්තු වෙයි. කොහොම හරි මගේ ජයග්‍රහණය හම්බුනොත් මේ විහෙත වාගේ නෙමෙයි. අන්නේ බලාපොරොත්තුවේ වටිනාකම කොච්චර අවිද්‍යාවෙන් බැහැලා තියනවද කියනවනම් ඔහු ඒ සඳහා කරන හිතන කියන කරණේවා තියෙන විහෙත දකින්නේ. ඒ විහෙත වැහිලා. අනේ මට හොඳ ගියක් හදාගෙන ගෙයින්ද ඇත්නම් ආව අදහස. ඉතින් ඒකේ වටිනාකම කොච්චර ඔහුගේ මනස වහගෙන තියනවද කියනවනම් ඔය ගේ හදාගන්න නිකන් බෑ. හැබැයි උඹ මහන්සි වෙනනම් මං කීයක් කියා හරි දෙන්නම් කිව්වොත් ලොකු දෙයක් ලොකු වාසනාවක්. කෑදවල් වල නැතුව දාඩිය මගුළු පෙරාගෙන මහන්සි වෙනවා මොකද? හොඳ ගියක් හදාගෙන ඉන්න ඇතනම්. අර මහන්සි වෙනවා සැපද? ඒක වරන්ඩ වෙන්නේ අන්තිමට කරලා ඉවුනට පස්සේ. දැන් ගේ හදලා ඔක්කොම ඉවරයි නේද? අනේ ගොනෝ උඹ රැවටුණානේ මෝඩයා. උඹ රැවටුණා. ඔප්පුව මගේ අතේ. ඔක මට ලියා තියෙන්නේ. උඹ වාගිට මහතුලන්න මොකද යකෝ වෙන්නේ? උඹත් මගේ සහෝදරියෙක්. තෝ මම මරනවා ඉහින් ගන්නලා හරි දානවා තෝ මයි මෙච්චර මහන්සි වෙලා මම මෙච්චර දුක් විඳා මොකද දුක් විඳේ මට දෙනවා කියලා ගි දැන් කොච්චර 1000ක් එනවාද ඊට පස්සේ හිතන්න පටන් ගත්තොත් මේ ගේ මට කියලා හිතාගෙන මං අනේ කොච්චර හැයදවල් දෙකේ මැරුණාද දුක් විඳද පටන්ගෙන දුක කියන්න පටන් ගත්තාම මතක් වෙනවා තමන් කරලා තියෙන දුක් වැඩවල තරම කියනකොට කොහොමද කියන්නේ හැයදවල් බැලුවේ නැහැ මෙච්චර මහන්සි වුණා මෙච්චර දුක් විඳා මෙහෙම දුක් විඳලායි මං ඔය ගේ හැදුවේ දැන් මොකද්ද මේ කියන්නේ මට දැන් අයිති නැහෙනි එනම් මොකටද සන්තෝෂුනේ ඉසෙල්ලා හදන වෙලාවේ දුකක් දැවෙන්නේ නැතුව මට හම්බුවේ මම මගේ කරන්නේ මම කරගන්න මම මගේ හිමියා වින්ද ගේ මගේ කරගන්න දැන් මේකට කොච්චර ආසාවෙන්ද අර වැහුවි අර ආස්වාදයෙන් නිසා වැහිලා ගියා ඇච්චර වින්ද දුක ඔප්පු වෙන්නේ කොහොමද අවසානයේදී අහිමිකමක් ඇති වුණොත් මොන වාසිය හේතුවකින් එදාට පිස්සු වැටෙන්න එනවා කිය කියා මේ වැත කාලේදී එක්තරා පැත්තක් මේ ළඟ කිට්ටු පැත්තක ඒ පැත්ත නාය යන්න පටන්ගෙන පැත්තක් නාය යනකොට අනික් මිනිස්සු අය වුණා ඒ පැත්තේ ඉන්න කට්ටියට අහක් වෙන්න කියලා දැනුම් දුන රජෙන් ඒ මිනිස්සුන්ට කතා කරගන්න බැරුව ගියා ලස්සන ගිය හදලා තියෙන කන්දක් උඩ පාරට එලා ඉඳගෙන යන අයට අත දික් කරනවා කතා කරන්නවත් බෑ වේදනාව දැන් ඉතින් ගෙයින් යන්න වුණානි දැන් අදාලා යන්නයි උනේ මේක වෙනාය ගියා මට දැන් මෙහෙ ඉඳ බෑනේ අපිට යන්න කියා තින්නේ මේ පැත්තෙන් මම දැන් කොහොමද ආලා යන්නද කියන මානසිකත්වයේ කොච්චර තෙරපුණාද කියනවනම් කතා කරන්න බෑ කන වචනේ පිට වෙන්නේ නැහැ හිර වෙලා යන්නේ නැහැ දැක්කයිද අත දික් කරලා ගේ පෙන්න වෙන්න පාර යනවා එහාට මෙහාට දැන් බලන්න කොච්චර වේදනාවක්ද මේ එහෙනම් විඳලා තියෙන්නේ මොකද්ද දැන් අපි කියන්න කියා ගන්න බෑ දැන් විඳ වේදනාව කොච්චර මහන්සිලා කොච්චර දුකලා මේ ඉඩම වැගුවේ ගේ හදාගත්තේ දැන් ඔක්කොම දාලා යන්න උනානේ කියලා දැන් මේ ඉඳ ආපු එකෙක් වාගේ දැන් ඉතින් මේ ඉඳලා හිතාගෙන අරකේ වේදනාවෙන් විඳිනවා ඔය වේදනාව වැහිලා තිබුණේ මොකක්ලාද? ලස්සන ගීක ලස්සන වත්තක් හදාගෙන ඉන්න ඇත්නම් ආදායමක් කියන වත්තක් හදන්න කොච්චර හොඳද? අපිට කොච්චර ජයග්‍රහණයක්ද එහෙනම්? ওই නිගමනේ. ඒ නිගමනේ නිසා මොකද වෙන්නේ? හිතන කියන කරන සියලුම කටයුතු විහෙත දැනින්නේ. විහෙත දැනින්නේ ඒක අයිති නැතිවම වෙන ගත්තොත් මොකද වෙන්නේ? එදාට තමයි කෑ ගහන්නේ. මම ඔය ගැන කොච්චර ප්ලෑන් කළාද? කොච්චර හිතුවාද? කොච්චර වචන කිව්වද? කී දෙනෙකුට කියලාද ඉල්ලා ගත්තී? කොයිතරම් මහන්සිලාද මම මේ ටික කරගත්තී? ඉතින් මං කොච්චර මහන්තිලා දාඩිය මගුරු පෙරුවාද මේකට දැන් ඔය මොනවද කියන්නේ සංඛාර දුක්ඛේ මතක් වෙලානේ වැහිලා තිබිච්ච සංඛාර දුක්ඛේ තම තමන්ටම තේරෙන හැටි හැබැයි තේරුණාට ඇත්ත දැකලා නෙමෙයි මේ තේරුණේ සංඛාර දුක්ඛේ තමන්ට අයිති නැති වෙච්ච නිසා තියෙන අසහනකාරීත්වයටපත් වෙලා දුක්ඛ දුක්ඛයයි සංඛාර දුක්ඛයයි ගොඩනැගෙන හැටි ඊට පස්සේ මොකද කරන්නේ විපරිණාම දුක්ඛය කියලා නික තියෙනවා විපරිණාමී කියන්නේ මොකක්ද දැන් අද කියා තියෙන දව ගණනලා තියෙන විපරිණාමී කියන්නේ වෙනස් වීම විනාශ වීමට කියන්නේ පරිණාමය. ඔතන තියෙන විපරිණාමය. දැන් ඕක හැඟවිච්ච වචනයක් ඕකත් අදහස හැඟවිලා. පටිසම්පදා මග්ග ප්‍රකරණිය ඔක විග්‍රහ කරනවා. තමන් අකමැති වෙනස් වීමට පත් වෙනවාද? මේකයි විපරිණාමය. යම් කිසි වෙනස් වීමකට තමා අකමැතිද? නමුත් පත් වෙනවා. මෙන්න මේකට කියනවා විපරිණාමය. එහෙනම් ඒක දුකද නැද්ද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. තමන් කැමති තරුණව ඉන්න. බලනකොට හැමර ඇලි වැටිලා, කේස් පැහිලා, ලොම් ඉදිලා, අතපය පල නැති වෙලා, ඉන්ද්‍රිය අක්‍රීය වෙලා, කැමති නැති දෙයකට පත් වුණා. මෙන්න මේ පත් වීම වලට කියනවා විපරිණාමය. නැහ විපරිණාමයේ සැපක් කියලා කාටවත් නිගමනය කරන්න බෑ. පරිණාමය කියලා ගත්තොත් එහෙම වෙනස් වීම දුකයි කියලා ගත්තොත් පොඩි එකා කල්පනා ගිහිල්ලා බලනවාලු කන්නාඩි ළඟට ගිහිල්ලා විරුමත් එක්ක ඇඟිලි වලින් ඉස්සිරා බලනවා තව අවුරුද්දක් නම මෙච්චර උසයි. ඒ වෙනස් වීම බලාපොරොත්තු වෙනවා. ඇඟපත බලලා අත් එහෙම ටිකක් එහා මෙහා කරලා බලලා තව අවුරුද්දක් ඉතිරෙන මගේ අත් මේ වගේ. තරුණ බවට හරි ප්‍රියයි. තරුණ වෙනකන් ඇති වෙන වෙනස් වීමල කැමති. ය විපරිණාම දුකිය කියලා වෙනස් වෙන දුක කිව්වට මිනිසුන් තේරෙන්නේ නැහැ නේ. ඒකේ අවශ්‍ය නාය ධර්මයෙන් පිට කතා කරන්න ගියාම වචන කිව්ව පරියට අර්ථයක් අවබෝධයක් ඉන්නේ නැහැ. ඒක හරියට මේක එසේ විය යුතුයි. එතකොටයි ඒක දුක වෙන්නේ කොහොමද කියලා දැනගන්න. ඉතින් අවංකව මේ ඒ දේශනා කරලා තියෙන මූලික දේශනා විපරිණාම දුකිය කියන එක හරි. විපරිණාම දුකේ පරිණාමයේ දුකයි කියලා ගත්තාම හරියන්නේ නැහැ. වෙනස් වීම දුකයි කියන්නේ ඒකයි පරිණාමයේ දුකයි කියන්නේ. එනම් මොන විපරිණාමයේද කිව්වේ? විපරිණාම කියලා කිව්වේ. තමන් අකමැතිවන්නා වූ වෙනස් වීම වලට පත් වෙනවා. තමන් කැමති එක්තරා මට්ටමකට මහත් වෙලා ඉන්න. මහත් වෙනා ඉවරන්නේ නැහැ. ඉඳ ගන්නවත් බෑ, හිට ගන්නවත් බෑ, නැවෙන්නවත් බෑ. දැන් මොකද? කැමති නැති වෙනස් වීම. ඇඟ තව තරුණයි. කැමති නැති වෙනස් වීම. නැවෙන්නවත් බෑ, හැරෙන්නවත් බෑ, ඉඳ ගන්නවත් බෑ, බිම මොන හරි බඩුවක් කරනවාම ගන්නවත් බෑ, කොන්ද ළමා ගන්නවත් බෑ. මොකද? හැමතැනම මත් පිළු හිර වෙලා, මහත් වෙලා වැඩි, තෙල් වැඩිලා. දැන් මේකත් විපරිණාම දුක්ඛය. තව එක්කෙනෙක් ඉන්නවා. කෝටුව වාගේ අතපහේ බලපුවාම අනේ මගේ අත්වල හැටි කකුල් වල හැටි කැටි බෑ. සේනක ඉදිරියට යන්නත් මට බෑ. සීමා ඉක්මා කෙට්ටු වෙලා. ඒකත් වෙනවා. තම කැමති නැති වෙනවා සීමා. ඒකටත් දුක් වෙනවා. දැන් මේ වගේ මේ ජීවිතයක කෙලවලක් නැතුව මහලු වෙන්න ඉස්සෙල්ලා විවිධාකාර දුක් වලට පත් වෙනවා විපරිණාම. නිරෝගීව ඉන්න කෙනා කැමති නැහැ ලෙඩ වෙනවට. නමුත් ලෙඩ වෙනකොට විපරිණාම දුක්ඛය. අතපය හොදලා තියෙන කෙනා ඒවා කැඩෙනවට, විදිනවට, දිරලා යනවට, වැහැඩ යනවට කැමති නැහැ. නමුත් ඒවා වෙනවා. විපරිණාම දුක්ඛ. දැන් මෙන්න මේ වගේ දුක්ඛ දුක්ඛ සංඛාර දුක්ඛ විපරිණාම දුක්ඛ අපිට මේ ජීවත් වෙලා ඉන්න කාලය තුල මේ හරියට අර්ථ දැනගත්තාමයි තේරෙන්න පටන් ගන්න යප්පෝ වනාගේ කොච්චර විඳිනවද. ඒවනම් ඒකාන්තයේ දුකයි කියලා සම්මත කරන්න පුළුවන්. දුක දුකේ කියන එකත් තේරුම් ගන්න පුළුවන්. විපරිණාම දුකේ සංඛාර දුකේ තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි මුල පටන්ම ඉන්නේ. ඉතින් ඕකෙන් අහක් වෙච්ච ගමන නැහැ. අවිද්‍යාවෙන් ආරම්භ වෙනකොටම අවිද්‍යාවත් එක්ක අසහනකාරී දුක දුකෙන් ආරම්භ කරනවා. ඊට පස්සේ බලාපොරොත්තුවක් ඇති අවිද්‍යා සහගතව හරි වටිනා දෙයක්, වටිනා වැදගත් දෙයක් මා විසින් මම කියන්න, මගේ කියන්න, මගේ ආත්මය කියන දෘෂ්ටියට පත් වෙන වැදගත් දෙයක් කියලා හිතා තිබ්බ ගමන් ඔව් ඒ සඳහා කරන සියලුම වෙහෙස, ඒ ආස්වාදයෙන් වහලා තියෙන වීර්ය කරන සියලුම වෙහෙස වැළපිල්ලක් හිතෙන් කයින් වචනය කරන ඒ සඳහා උගුරනා ගන්න කරන වැළපිළිවෙල සංඛාර දුක්ඛය. ඉතින් ඔය අතරේ තමන් අකමැති ආකාර සත්‍යයන්ට පත් වෙනලා තියෙනවා මානසික සහ කායික අසහනකාරීත්වේ. අර කියන විපරිණාම දුක්ඛයට වැටෙනවා. මෙහා ජීවිතයක පටන් ගත් පටන් අවසාන වෙනකම් සැප හොයාගෙන ওই දුක තුනටම ගොචර වෙනවා. සැප බලාපොරොත්තු වෙන සාකල් දුක දුකයෙන් බේරෙන්න බෑ. සංඛාර දුකයෙන් විපරිණාම දුකයෙන් බේරෙන්න බෑ. ඔහුට ඒ බලාපොරොත්තුව තියෙන සාකල් ඊ තිබිච්ච මට්ටමේ ඒ දුක අසහනිය වැඩි. පළවෙනි අසහනියෝගේ මානසික වශයෙන් එනවා. කායික වශයෙන් උත් එනවා කොටසක්. මානසික වශයෙන් එන අසහනිය වැළුවොත් එහෙම කායික වශයෙන් එන අසහනට වඩා විශාලමයි. කෙනෙක් වහ වොන්න පුළුවා. මොකද මට දරන්න බෑ මේ ප්‍රශ්නේ. ඉවසා ගන්න බෑ. මට වෙච්චදී කෙනෙක් මෙහෙම කියනවා. මොකද්ද වුනේ? තුවාලයක් හැදුනද? යකෝ තුවාලයක් හැදිලා කැක්කමද? ඉවසන්න බැරිය. ඔළුවේ කැක්කමද? බඩේ කැක්කමද? මොනවද වන්දා කියන්නේ? ඒව නිමී බා කෙල්ල තරහ වෙලා. ප්‍රශ්නේ බලපුවා මොකුනේ? ඌ ඇහෙන ගිරියා වගේ ඉන්න අපූර්වට. ඌට අමාරුවක් හැදිලා මානසික. වහ වොන්න හැදිලා තියෙන ඒක. එක කොල්ලා තරහ වෙලා. මට වැඩක් නැහැ ජීවත් වෙලා. කිදින් අතපය ඇඟ කඳ ඔක්කොම හොදලා තියෙනවා තරුණයි. මානසික දුක කොච්චර ලොකුද? දැන් වහ බීපු අය 100ක් අරගත්තොත් 100 ගහන උඹයි වහ බීවේ කියලා ඇහුවොත් මැරෙන්නේ ඉස්සෙල්ලා උන්ගේ. කවුද කියන්නේ? මගේ මේ අතේ කැක්කුම හින්දා, කකුල කැක්කුම හින්දා, ඔළුවේ කැක්කුම හින්දා, වලේ කැක්කුම හින්දා මම මේ වාවිවා කිය. බැලුවොත් වැඩි හරියක් තමන්ගේ ස්ත්‍රී පුරුෂ සම්බන්ධයක ප්‍රශ්නයක්. ඒක මිනිහවට ගහනවා. මට වැඩක් නැහැ ජීවත් වෙලා. මට හිතුමතේ මට ගමනක් ගිහින් එන්න දෙයක් නැහැ, නිදහස දෙන්නේ. මට වැඩක් නැහැ හිරකාරී වගේ ජීවත් වෙලා. ඒක මට වැඩක් නැහැ ගෑණිගේ බෑ බීරෙන්න. මෙහෙම ජීවත් වෙලා මට වැඩක් නැහැ. ඒකයි වහබි. නැත්නම් මොකද වහබි? ඉඩම් ටික ඔක්කොම අනුන්ට හින්න වුණා. මට දැන් ඉන්න තැනක් නැහැ. කොළන් දීපුත් නැහැ. මේ ඔයගේ කිලවරක් නැති අහන ප්‍රශ්න ඔක්කොම මේ බාහිර තියෙන මානසික ප්‍රශ්න. ඒකට හේතු වෙන භෞතික ක්‍රියාවලියක් නිසා මනසෙන් ගොඩනගාගත්ත දුක්. එන ලෝක සත්‍යය මානසික දුක් කොච්චර විඳිනවද? එක පාරට එක උලට උල් දෙකකින් ඇන්න හා සමානයි කියලා උපමාවක් තියෙනවා. ඇනුනේ එක උලයි. පුරුතඥයා උල් දෙකකින් ඇන ගන්න, තවලුකින් ඇන ගන්න. ඒක තමයි මානසික වේදනාව විඳින උල. කායික වශයෙන් එකක් එනවා. ඒක ආරිය හුදෙලින්ටත් එනවා. මානසික වශයෙන් ඒක මුල් කරගෙන තැවෙන්නේ නැති නිසා ඒ එක උල් පාරයි කායික වේදනාව විතරයි. ඒක තමයි ස්කන්ධ දුකේ කියලා කියන්නේ පංචස්කන්ධ දුක. ඒක අනුපරිසේස නිර්වාණය කියන කවදා හරි පිරිනවන් පාන දවසේදී ආයිසරයක් මතුවලත් එහෙම ස්කන්ධයක් නැවත හටගන්නේ නැති නිසා මේ අවසාන දුකේ කෙලවරයි කියලා සන්තෝෂයෙන්ම ඒකෙන් අවසාන නිින්ද නිදනවා, ඉවර කරනවා. අවසාන ඒ පූර්ණ විමුක්තියටපත් වෙනවා. අනික හැම කෙනෙක්ම ඔතෙන් දැනගම ඔය ක්‍රමින් ඔය දුක්ඛ දික්ඛය හෝ එහෙම නැත්නම් සංඛාර දුක්ඛ ඔය කියන විපරිණාම දුක්ඛ කියන මේ දුක් වලට වාජන වෙනවා. මේ එකයි ඔක විස්තර කරලා තියෙන්නේ. ඉතින් මේ විපාක කියනකොට මේ පෙර එතකොට අහන මොකද මුලපටන්ම දුක හටගන්නේ. දැන් ඒක තමයි මේ විග්‍රහ කරලා පෙන්නුවේ මේක එකක්. පෙර භවයේ විපාක ලෙස ඇදී එන දුක්ඛයන් එම භවයේ පටිච්ච සමුප්පාද ක්‍රියාවලට අයිතිද? ඒකත් මේ අන විස්තරයක්. පෙර භවයේදී යම්කිසි දුක් විපාකයක් ඇති වෙන්න හේතු වෙන ක්‍රියාදාමයක් කළා නම් කර්ම විපාක වශයෙන් ඊට අවශ්‍ය කරන අනිෂ්ඨ අරමුණු ගෙන දෙන්න ඕන වෙන ඇස රූපේ කන ශබ්දේ නාසයේ ගන්ධයේ දිව රසයේ කය පොට්ටබ්බේ මන ධර්ම කියන මේ අභ්‍යන්තර බාහිර ආයතන වලට හේතුකාරී වෙන භෞතික පරිසරය හැදෙනවා. ඒ හැදෙන පරිසරය ගොඩනගන්න පෙර භවයේ සිද්ධ කරන ලද කර්මයන්ගේ විපාකත් හේතු වෙනවා. ඒක එක කාරණයක්. ඒ විපාක හේතු වෙනකොට මොකද වෙන්නේ? ඒ හේතු වරින රහතන් වහන්සේ නමුත් ඒ දුක විඳින්න සිද්ධ වෙනවා. කළු කර්මයේ විපාකේ. ගොඩනැගිච්ච විපාකේ නිසා අනිෂ්ඨ අරමුණක් එනවනම් කායික වශයෙන් ඒ වේදනාව එනවා. හැබැයි ඒක මානසික වශයෙන් වේදනාවක් ගොඩනගන්න හැකියාවක් නැහැ. ලෝක ස්වභාවය මෙච්චරයි මැරෙනකන් ඒ විඳින්න එපා. උපේක්ෂාවලපත් වෙනවා. හැබැයි කොච්චර උපේක්ෂාවලපත් වුණා කායික වශයෙන් හෝ අර ආපු විහෙත 1000 එනවා. හැබැයි ආවට ඒක දන්නවා කර්ම විපාකයෙන් මේ අධ්‍යයයේ අවසාන එකකින් ඉන්න එකක් එක්ක. ඒක මේ විපාකයේ තියෙන එක විඳින්න සිදුවන తాවකාලික එකක්. මේක ඉතින් වළක්වන්න පුළුවන් එකක්ද වැරි එකක්ද බලනකොට යම් කිසි කර්ම විපාකයක් වශයෙන් එන එකක් නැවතු උපක්‍රම සීඩියෝ වළක්ලා දාන්න පුළුවන් නම් ඒකත් වළක්ලා දානවා. බැයි නම් උපේක්ෂාවෙන් ඉතෝ විඳිනවා. ඒ රහතන් වහන්සේ හෝ නේන ආර්ය උත්තමයන්ගේ ස්වභාවය. එහෙම නැති කෙනා මේකේ විශේෂ විවිධාකාර දෘෂ්ටිගත වෙලා ඒවා එක්ක සමාජයට බාර දෙනවා. සමාජේ හරි අසාධාරණයි. ඒ නිසායි අපිට මේවා කරගන්න බැරි. මේ විවිධාකාර වාදින් තරඟ කරන ලෝකයක් හැදෙනවා. හැදිලා හිටන් විපාක ලෝකයයි තරඟකාරීත්වය නිසා පහත වැටෙන අංකොන් එක එකනාගේ අඩුපාඩු හදාගෙන දුක් විඳින ලෝකයයි දෙකක්. විපාක වශයෙන් එන ලෝකේ නම් පොදුයි. කවුරුවත් එක රට ගැහුවා නැතත් ඒ විපාකේ එනවා. මේක ලෝකය. ඒ වගේම අන්‍යයන් විසින් සම්බන්ධයලා විපාක දෙන ක්‍රම හැදෙන්න පුළුවන්. තමන් විසින් යම්කිසි කෙනෙකුට තවත් අයත් පොළඹවාගෙන මොනවා හරි හිංගි හිංසා කළා නම් එහෙම ඒකේ කර්ම විපාකේ තමන්ටත් එන්නේ ඊට ගැළපෙන ආයු විසින් එවද හිංගි හිංසා කරන ලෝකයක ඉපදිලා ඒකට ගෝචර වෙන්න හේතු වෙලා. ඉතින් ඒතොර කර්ම විපාක ස්වභාවය දන්නවා නම් කරපු කර්මයන්ගේ විපාකේ මෙහෙමයි කියලා මොනවා කරන්නද? මට යම් කිසි ආකාරයෙන් එන විපාකයක් ආපු ආවේ මින් ඉදිරියට එවද විපාක දෙන්නා වූ කර්ම වේගයන් ක්‍රියාත්මක කරන්නේ නැහැ කියලා ඒකෙන් වළකිනවා. වැරදිලා ආටි මාර්ගයේ පූර්ණේ කරගන්නවා පැතර වළනවා. ඒකයි ක්‍රම වේදී. ඉතින් පෙර භවය මේ භවයට ඉන්නෙත් ඔය ක්‍රමයට. ඉතින් අනිෂ්ඨ අරමුණක් එනවා නම් අනිෂ්ඨ අරමුණ එනකොටම ඊ අනිෂ්ඨ අරමුණත් එක්කලා විපාක චිත්තයක් හටගන්නවා. දුක විපාකේ ඇති කරන්නා වූ අරමුණ. ඊ අරමුණේ විපාක පැත්ත දුක්ඛයි. යම්කිසි අවස්ථාවක ප්‍රඥාව වඩලා තියෙන විට ඒක આવොත් ඒ දුක්ඛේ මුල් කරගෙන ප්‍රතිචාර දක්වන්න යන්නේ නැහැ විනාශයට හේතු වෙන්නේ. ඒක යථාර්ථයෙන් තේරුම් අරගෙන ඉවසිල්ලෙන් විදලා කෙලවර කරනවා මිස විපාකෝ කම්ම සම්භවෝ කියන ඒක මුල් කරගෙන කර්මයක් පහල කරන්නේ නැහැ. නැත්නම් ජවන් හිත් පහල කරමින් හිතන කියන කරන වැඩ පිළිවෙලකින් මතු භවයකට හෝ හේතු වෙන කර්ම පහල කිරීමක් කරන්නේ ඥානවන්තව දන්නවනේ. විපාකයේ වශයෙන් විදලා කෙලවර කරනවා. එහෙම දන්නේ නැති අය විපාකෝ කම්ම සම්භව කියලා ඒ පිළිබඳ මුල් කරගෙන ඇලෙනවා, ගැටෙනවා, මුලා වෙනවා, විවිධාකාර පාප කර්මයන් කරනවා. ඒ වලට විරුද්ධව නැගී සිටිනේ. ඒකයි ස්වභාවය. නිගාන්නේ මොකද්ද? මෙසේ මෙම දුක්ඛයන් පටිච්ච සම්පන්නව හටගන්නා අයුරු උදාහරණ සහිතව පහදලා දෙන්න කියලා කියන්නේ. ඉතින් පටිච්ච සම්පන්නව හටගන්න ක්‍රමවේද තියෙනවා. යම්කිසි ආකාර චිත්ත වීතියක් හටගන්නකොට ඒ චිත්ත වීතිය හටගෙන සකස් වෙලා යන ක්‍රමයක් ඉස්සෙල්ලා වෙනවා විපාක වශයෙන්. ඇහැට අනිත්‍ය රූපයක් අරමුණු වෙන්න පුළුවන් විපාක වශයෙන්. කන්ට තමන් ප්‍රිය කරන්නේදී ශබ්දයක් අරමුණු වෙන්න පුළුවන්. නාසයේ ගන්ධයක්, දිවට රසයක්, කයට පොට්ටබ්බයක්, මනට ධර්මයක් ඒ ආදී වශයෙන් එන්න පුළුවන්. එහෙම ආවොත් ඒ ඉස්සෙල්ලා කරපු කර්මයක විපාකේ නම් දුක්ඛිත අන්දමින් වේදනා විදගෙන ගෙවන්න වෙනවා. අනිත්‍යයි අප්‍රියයි ඉන අරමුණ. මෙහෙම එනකොට ඒකේ තියෙනවා. දැන් මේ පරිත්‍යාගපාදේ කියන්නේ විග්‍රහණට ඒක තමයි කියන්නේ පරිත්‍යාගපාදේ ආත්මයේ අධ්‍යවකින් අධ්‍යවකලම සම්බන්ධලක ගැට ගහන එක විතරක් නෙවෙයි. මේක අති සියුම් තැන්ටත් මේ පරිත්‍යාගපාද ක්‍රියාත්මක වෙනවා. එක එක චිත්ත වීතියක චිත්තක්ෂණයක් ගානින් පරිත්‍යාගපාද ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක කියලා ඊට අනුකූලව කර්ම රැස් වෙනවා. එයා කර්ම කුසල කර්ම හෝ අකුසල කර්ම හෝ ගොඩනගෙනවා මේ පරිත්‍යාගපන්න. පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර කියන දේ ගොඩනගෙනවා. අවිජ්ජාපත්‍ය සංඛාරා කියන එක තත්ත කතමා අවිජ්ජාපත්‍ය සංඛාරා. මේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංඛාර වෙනවා කියන්නේ කුමක්ද? පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර ආනිඤ්ඤාභි සංඛාර අයං උච්චති අවිජ්ජාපත්‍ය සංඛාර. මේ අවිජ්ජාපත්‍යෙන් පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර ආනිඤ්ඤාභි සංඛාර කියලා මේ තුනක් වැඩිනවා. මේ සංඛාරයි අවිසංඛාරයි දෙකක්. සසල ගමනට මතු උපතට හේතු වෙන යම්කිසි සංඛාරයක් වැඩුවොත් ඒ ශක්තිය මතු උපතක් ගොඩනගෙන ශක්තියක් එහෙම ගොඩනැගුවා නම් අන්නේ වල කියනවා අභිසංඛාර. දැන් හිතන කියන කරන දේවල් නිසා මතු නැවත විපාකයක් විඳින්න හේතු වෙන ශක්තියක් ගොඩනැගුණා නම් අන්නේ ජාතියේ ක්‍රියාවලියට කියනවා අභිසංඛාර. සමහරවා සුගතියට හේතු වෙන දෙයක් ගොඩනැගිනවා ශක්තිය. සමහරවා දුගති පැත්තට සතර අපායට හේතු වෙන ශක්තිය ගොඩනැගිනවා. සමහරවා අරූප ලෝකවල උපදින ශක්තිය ගොඩනැගිනවා. මේ ගොඩනැගුවත් කෝක හරි අවිසංකාරයක් එනවා. ඒක ක්‍රියා කරපු පළියට සංකාර ගොඩනැගින්නේ නැහැ. ඒවලට කියනවා ක්‍රියාසී. රහතන් වහන්සේට ක්‍රියාව තියෙනවා, කර්මයේ තියෙනවා. කර්මය කියන්නේ කරන කර්ම වේගි. ඒක අවිසංකාරයක් වෙන්නේ නැති නිසා රහතන් වහන්සේට පුණ්‍ය පාප පහිනස කියලා. පින්පව් පහ කළා. මොනවද පහ කළේ? පුණ්‍ය අවිසංකාර, අපුණ්‍ය අවිසංකාර, අනිජ අවිසංකාර කියන අවිසංකාරයි පහ කළේ. හැබැයි උන්වහන්සේලා සංකාර තියෙනවා. කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර කිය. ඔය ටික තියෙනවා. පුඤ්ඤාභි සංකාරයි, අපුඤ්ඤාභි සංකාරයි, ආනිඤ්ඤාභි සංකාරයි නැහැ. අර කාය සංකාර නිසා යහපත් දේවල් කරනවා, දස පුණ්‍ය ක්‍රියාවම කරනවා. සමහරවල් වරද්දගෙන රහතන් වහන්සේ පින් කරන්නේ නැති කෙනෙක්, පව් කරන්නේ නැති කෙනෙක් කියලා. පව් නම් කොහොමත් කරන්නේ? කරන්න හේතු නැති නිසා. පුණ්‍ය අභිසංකාර කරන්නේ නැහැ. නමුත් පුණ්‍ය කර්ම දින දස පුණ්‍ය ක්‍රියා. ඒව රහතන් වහන්සේ කරනවා. ගිනාපු වත්පතෙන් පිණ්ඩපාත කිරණ ඇදලා එකෙන් දාන ටිකක් හරි දෙනවා. එහෙන දානමය පුණ්‍ය කර්මයේ කරනවා. ඒ දානමය කර්මයේ පුණ්‍ය අභිසංකාරයක් වෙන්නේ නැති මේ කරන දානෙ මට මතු මෙහෙම සම්පත්තියක් ලැබීවා ආදී කිසිම බලාපොරොත්තුවක් නැහැ. එහෙම හැඟීමකින් නෙමෙයි දානෙ දෙන්නේ. ඒ වගේ උන්වහන්සේට අමුතුවෙන් සීල් රකින්න දෙයක් නැහැ. සියලුම සීල පූර්ණයි. ඉන්ද්‍රිය සංවරයේ සියලු සීල් සියක් පූර්ණයි. එහෙනම් උන්වහන්සේගේ සීල ගුණයකුත් තියෙනවා. සීලෙන් පූර්ණ තැන ඉන්නවා. හැබැයි ඒ හේතු කරගෙන මේ රකින්න සීලෙන්, මේ රකින්න ගුණයෙන් මට මෙබඳු වන්නා තත්ත්වයක් ලැබියවා කියලා සසරේ කිසිම පැතුමකට සම්බන්ධයක් නැහැ. උන්වහන්සේ ඉහාත්ම සුඛිනේර භාවනා කරලා ධ්‍යාන සමවැදිරත් ඉන්නවා. භාවනාවත් දස පුණ්‍ය ක්‍රියාවලින් එකක්. හැබැයි උන්වහන්සේට ඒ හේතුයෙන් පුණ්‍යාභි සංකාරයක් හෝ ආනිඤ්ඤාභි සංකාරයක් නැගිලා හිටන් එහෙම සසර ගමට හිතවිලා ඒ හේතුයෙන් උන්වහන්සේ කොහෙවත් උපදින්නේ නැහැ. අන්න ඒකයි කියන්නේ අභිසංකාර නැහැ. පුණ්‍ය කර්ම තියෙනවා. ඉහාත්ම සුඛ විහරණේ. යහපත් නිසා, හොඳ දේ නිසා. උන්වහන්සේලාත් බණ අහනවා. අමුතුවෙන් කරගන්න දෙයක් නැහැ. අහන හරි අහලා ඉවරයි. කරගන්න හරි කරගෙනත් ඉවරයි. නමුත් ඒකේ වැදගත්කමක් දන්නවා. ඒ නිසා අනික් කෙනා මේ ලෝකේ ආදර්ශයක් දෙන අනික් කෙනාට බණ අහපල්ලා. හරි වැදගත්. බණ කියපල්ලා හරි වැදගත්. මේ දෙකමත් කරනවා. ඒක අහින්න දන්න උන්වහන්සේලා දන්නා දිව්‍ය බ්‍රහ්මාදී අප්‍රමාණ පිරිසක් නොපෙන් ලෝකවල අහින්නෝ. ඒ අහන මොහොතක් ගානේ ඒගොල්ලන්ගේ මාර්ගය වැඩිලා ඒගොල්ලෝ ත්‍රිමුක්තිය කරා ළඟා වෙනවා. එහෙනම් උන්වහන්සේලාගේ ආදර්ශය ඇසුරු කිරීම ඔන්නෝම යහපත දැකලා දානුකම්පාවෙන් උන්වහන්සේලා තේවා කරනවා. හැබැයි වනහන එකත් වන දේශනා කරන එකත් දස පුණ්‍ය ක්‍රියාවලට අයිති. හැබැයි උන්වහන්සේලාට අවිසංකාර නැගින්නේ. මේක තමයි රහතන් වහන්සේලාගේ සාමාන්‍යයිගේ තියෙන වෙනස. එතකොට දැන් මේකේ පෙන්වන්නේ මොකද්ද? මේ විදිහට මේ සකස් වෙලා හිටම් මේ දුක්ඛස්කන්ධේ මේ පටිච්චසමුප්පන්නව හටගන්නේ කොහොමද? ආදී වශයෙන් මේ ක්‍රියාවලියත් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා නේ පටිච්චසමුප්පාද ක්‍රියාවලියට අයිති වෙනවද කියලා අහනවා. පෙර භවී විපාක ලෙස ඇදී එන දුක්ඛයන් මේ භවී පටිච්චසමුප්පාද ක්‍රියාවලියට අයිතිද කියනවා. මේ පටිච්චසමුප්පාද ක්‍රියාවලියට අයිති වෙන ක්‍රමයක් කියලා කියන්නේ පටිච්චසමුප්පාදයට අනුකූල නැති දෙයක් ලෝකේ නැහැ. එහෙනම් ඒක මොකද්ද වෙන්නේ? පෙර භවයේදී සකස් කරගත්තා වූ දෙයක් තියෙනවනම් මේ භවයට අයිති වෙන ක්‍රමයක් තියෙනවා කර්ම විපාක වශයෙන්. ඒ ක්‍රමය මොකද්ද? මේ භවයෙන් භවයට ගමන් කරන භවයෙන් භවයට මේ ක්‍රියාවලිය හදලා අද්භවයෙන් අද්භව නිර්මාණය කරලා දෙන පටිච්චසමුප්පාද ක්‍රමවේදයක් තියෙනවා. මෙන්න මේ ක්‍රමවේදය කම්ම වට්ට, ක්ලේශ වට්ට, විපාක වට්ට කියලා කොටස් තුනකින් යුක්තයි. මේ විගත පටිච්චසමුප්පාදයේ මහා සාගරේ වාගේ එක පැත්තකින් වැහැලා එක කොනක එක කොටසක් විග්‍රහ කරන්න කාට පටිච්චසමුප්පාද ක්‍රමවේදය නෙමෙයි. තව විග්‍රහයක තියෙන්නේ පෙර භවයේ කරන ලද කර්මයක් හේතු කරගෙන මේ භවයේ උපත්තියක් ලැබලා විපාකයක් විදිහට සිද්ධ වෙන ක්‍රමයක් තියෙනවා. මෙන්න මේක සිද්ධ වෙන කර්ම වේගයක් තියෙන පටිච්චසමුප්පාද චක්‍රයක් තියෙනවා. මෙන්න මේ චක්‍රයේ ක්‍රියාත්මක වෙනකොට අවිද්‍යා පත්‍යා සංඛාරා කියන හරිය පෙර භවයෙන් පටන් ගන්න කොටසලා ඉති වෙනවා. අවිද්‍යා සංඛාර අනි පෙර භවයෙන් හටගත්ත කම්ම වටේ සංඛාර පත්‍යා විඥානං කියලා හටගන්න පටිසන්ධි විඥානය කියලා විඥානං කියලා කියන කොටසක් තියෙනවා. අනි පටිසන්ධි විඥානෙන් ඊළඟ ගමන උප්පත්තියට එතන පටන් විඥාන ඒ කර්ම වේගෙන් විපාක වශයෙන් එනවා. විඥාන නාම රූප නැන්න නාම රූප කියව මස්ලී සහිත කයක් ඇති මේ හිතගත කියලා හැදෙන හැටි කර්ම වේගී සලායතන ඇසකන දිවනාසී ශාරීරියේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේවටත් මනස ධර්මීතා ගෝචරීලා හැදිලා ආයතන හයක් එක හැදෙනවා විපාක ආයතන. එතන විඥාන නාම රූප සලායතන ඒ හේතුව නිසා විපාක ස්කන්ධය ඇති ශරීරයට ස්පර්ශ දැනෙනවා. ඇහැට රූප එනකොට ස්පර්ශ වෙනවා දැනෙනවා. කන්ට ශබ්ද ස්පර්ශ වෙනවා දැනෙනවා විපාක වශයෙන්. ඒක දැනෙන විදිහට කියනවා වේදනා. එතන මෙන්න විපාක ස්කන්ධය ආ විපාක වට්ටි. මොනවාද? විඥාන නාම රූප සලායතන ස්පර්ශ වේදනා කියන්නේ අවිද්‍යා සංකාර කියන කර්ම වට්ටියේ විපාක වට්ටි. වට්ටිය කියන්නේ මේ පැවැත්ම ගේන හැටි කොටසේ හැටි. දැන් මොකද වෙන්නේ එතන ඉඳලා? තණ්හා උපාදාන කියලා ආයිසරය මොකද කරන්නේ? කර්ම වට්ටියක් එතින් ඊයයි හදා ගන්න. ක්ලේශ වට්ටියක් හදනවා තණ්හා උපාදාන. උපාදාන පත්‍ය භවෝ කියලා ආයිසරය භවගාමි කර්මයක් හදලා ආයි කර්ම වට්ටියක් හදා ගන්න. ඔය ඉන්නේ කම්ම වට්ට, ක්ලේශ වට්ට, විපාක වට්ට, කම්ම වට්ට, ක්ලේශ වට්ට, විපාක වට්ට කියලා මේ වට්ට තුනකින් පටිච්චසමුප්පා චක්‍ර කැරකිලා යනවා. මේක ක්‍රමය. මෙන්න මේ ක්‍රමයට කැරකිලා පෙර භවයෙන් හටගත්ත කර්මයේ විපාක වශයෙන් විඥාන නාම රූප සලායතන ස්පර්ශ වේදනා කියන මේ පහ ගෝචර වෙලා සකස් වෙනවා. මෙන්න මේකෙදි පෙර භවයේදී සිද්ධ කළා වූ කර්මය පාප කර්මයක් නම් ඒ කර්මයට අනුකූල වන්නා වූ විඥානයක් ආව සතර අපාගත වෙන සත්ත්ව කොටසක් ඇතිගෙන විඥානය පරිසන්දේ වශයෙන් හටගන්නේ. එහෙමනම් කවදාවත් එකකින් සුගතියක් පහළ වෙන්නේ නැහැ. අකුසල විපාක උපේක්ෂා සහගත සම්තීන හිද කියලා විඥානය පහළ වෙනවා. පෙර භවී අකුසල් කරගෙන හිටියානම් පව් කරගෙන හිටියානම් අන්නේ කර්මය නිසා කරපු කර්මයේ විපාක වශයෙන් විපාක වට්ටියේ විඥාන වට්ටිය හටගන්නවා. විපාකේ ඒ විඥානයේ සතර අපාගත එකක් නා අකුසල විපාක උපේක්ෂා සහගත සම්තීන හිද කිනකින් හටගන්නවා. අන්නේ හටගත්තකින් තමයි සියලුම සතර අපාගත සත්වයේ උපදින්නේ. එතකොට ඒකට අනුකූල නාම රූප හටගත්තාම සතරපාගත සත්වෙන්දී මේ යම්කිසි ගතක් හිතක් ඇද්ද ඒ කර්ම විපාකයෙන් ඒ දෙක නිස්පාදනය කරලා දෙනවා. කවදාවත් ඒකෙන් සුගතියක් නැත්නම් පිනක් කරගන්නවත් පිනකට හේතුකාරකින මහබලයක් නිර්මාණය කරන්න හැකි උපක්‍රමශීලීත්වයක් නැහැ. ඒ වගේම ඒකෙන් ලබාගෙන හිටන් කවදාවත් ධානයක් මාර්ගඵලයක් වැනි උත්තරීතර ගුණයක් ලබා ගන්න දිනු කරන්න පුළුවන් එකක් නෙමෙයි සතර අපාගත විඥානි. පටිසන්ධි ඇතිගෙන විඥානයක් ආවොත් ඒ විඥානින් ඒකෙන් උපින්න තාකල් බැ. ඒකින් හටගත නාම රූපේ මොනවද? එක්කෝ තිරිසං, එක්කෝ ප්‍රේත, එක්කෝ අසුර, එක්කෝ නිරය. ඒවා යම්කිසි දුකක් විඳීමට හේතු වෙන ආකාරයෙන් අවනන්ත දුක් විඳීමට ඔරොත්තු දෙන ආකාරයෙන් හට ගන්නවා නාම රූප පද්ධතිය. ඒක තමයි සතාගේ කය. තිරිසන් නම් තිරිසං කය. දැන් බල්ලෙකුට එහෙම ගැහුවොත් ඒ ගහන ගල්පාරක් ළමයෙකුට වැදුනොත් කොහොම හිටියේ? බල්ලෙකුට වැදුනොත් පසපැත්තට ගලක් වැදුනොත් කැරකිලා විසිනවලා බෑග් ගෑවෙච්ච ඉතරයි. පොඩ්ඩක් දුර කොර ගහලා ගිහින් අපුරට දුවනවා. ඔය වදින ගල්පාරේ මිනිහෙක්ගේ ළමයෙක්ගේ අඟක එහෙම වැදුනොත් එහෙම කැරකිලා වැටෙන්නේ. ඒක උස්සාගෙන ගිහලා ඉතින් ඉස්විතාල තියා ඉඳිනවා රුමාල ගන්න. ඒ තරම් අමාරුයි. සමහරවල් සමහර අය ආයුධ වලින් ගහනවා. තියුණු දෙයකින් ගැහුවාම කැපිලා යනවා. ඇටකොටු මතුවෙන්නේ කැපිලා ලී විරාගෙන යනවා. කවුද වේත් කරන්න ඉන්නේ? මොන වේත්? මැස හොගාලා වහනවා. එහාට හල්නවා, මෙහාට හල්නවා, ආපනවා, ලෙව කනවා. ලෙව කකා ඉන්නවා. සුවාන් දෙයක් ගිහින් බලන බල්ල අපූර්වට යනවා. ගහන ඉලාවේ බෑග් ගෑවෙ නිසා ඊට පස්සේ කිඳිරි ගන්නෙත් නෑ. මේ තුවාලේ වණුවන් ගහලා. මිනිසියෙකුට එහෙම එහෙම දෙයක් වුණා නම් එහෙම කොහේ ඉඳීද? සීට් නැති වෙනවා. අන්න අර දුක ඉවසන්න හැදිච්ච හය හැටි. විපාක හිතකින් හටගත්ත නාම රූපේ හැදිවේ ඔහොමයි. ඔය මට්ටමට වෙලා කොච්චර දුක උහුලන්න පුළුවන් විදියට අපිරිතය හැදෙන්නේ. පිරිතයගේ කය ගිනි ගතර පිච්චෙනවා උන්න ඉවර වෙන්නේ නැහැ. මැරෙන්නේ නැහැ. ඒක ඉවසනවා. අනේ අපේ ශරීරයේද ගිනි ගත්තෝ. ඒ ගිනි ගත්ත පස්සේ පොඩි වේදනාවක් කවිර දැනෙන වේදනාවක් කොහොමද ඇද්ද? අර පිරිතයා වෙලා අවුරුදු 100 ගානක් අර ගින්නේ වේදනාවෙන් එහෙමම විඳිනවා. අනන්ත වේදනාවක් ඌ නමුත් ඒක ඉවසලා මැරෙන්නේ නැහැ ඒකයි. ඔරොත්තු දෙනවා. අර ගින්නට පිච්චෙනා පිච්චෙන ගානේ යටි වැඩෙනවා. කර්ම ශක්තිය. වැඩි වැඩි එනවා. පිච්චෙන එකත් පිච්චෙනවා. මේ කර්ම ශක්තිය තියෙන තාක් කල් ගින්දරෙන් පිච්චෙන එක ඉවර වෙන්නේ නැහැ. පිච්චෙන වේදනාව ඉවර වෙන්නේ නැහැ. මෙහෙම විඳිනවා. අනන්ත සත්වයෝ සතර පායි ඉන්නේ ওই විදිහයි. ඉතින් මේ වගේ දෙයක හැටියක් තියෙනවා. ඒක තමයි කියන්නේ මේ විපාක දුකේ නැහැ. විපාක වශයෙන් ආවත් පරිච්ඡම්පාද තමයි ආවේ. දැන් පරිච්ඡම්පාද සංකාරපත්‍ය විඥාන කියලා පරිසන්දි විඥානය ඇවිදිලා විඥානපත්‍ය නාම රූපං කිව්වහම සතර අපාගත නාම රූපේ දුකට හේතු වෙන ආකාරය. නාම රූපත්‍ය සලආයතනං කිලි ඇහැට පේන රූප, කන්ට ඇහෙන ශබ්ද එකක්වත් ඉෂ්ට ප්‍රිය එකක් හම්බ වෙන්නේ නැහැ. එන තරමක් එන්නේ අනිෂ්ට අප්‍රිය දේවල්මයි. ඇහත් අනිෂ්ටයි. ඇහැට ගෝචරෙන රූපත් ඒ જાතියෙම දුක්ඛිතේවා. කන දිවනාසයේ ශාරීරිය ඔක්කොම අප්‍රියයි, විකෘති. ඒවට ඇතුළු වෙන්නේ අනිෂ්ට අප්‍රිය වන්නා වූ ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී වන්නා වූ දේවල්. සමහරවිට අටමහා නරකී නැත්නම් ඒ ඔසුපත් නරකීක උපන්නොත් සුව ආස්වාද මාත්‍රයක් ඇති එකම ස්පර්ශයක් කයට ඉන්නේ. එන තරමක් ඉන්නේ දුක් විඳිනේව. අනන්ත දුකක්. දකින්න නැති හින්දා සත්‍යයගුණ මේක තේරෙන්නේ ඔක්කොම වැහෙන අවිද්‍යාවෙම හැටි. අවිද්‍යාව හැම එකක්ම කලේ තමන්ගේ වාසියට ඇත්ත හංගලා. ඇත්ත හැඟවෙනවා. එන කර්ම විපාකයක් ඇත්ත හැඟවිලා එනවා. කවදාවත් දකින්න හම්බෙන්නේ නැහැ. උඹට මේ දුක ඉන්නේ මෙන්න මේ කර්ම විපාකය නිසා කියලා. තමන් කරපු හැටි තමන්ට එන හැටි. අවිද්‍යාවේ ස්වභාවය ඕකයි. මම හරි අනික වැරදි. ඇත්ත නැත හොයන්නේ අවිද්‍යාවේ වැහිච්ච කෙනාට බෑ. තමන්ගේ වාසියට මේක තේරෙනවා. අන්තිමට තමන්ට වෙන්නේ මොකද්ද? විපාක විඳිනකොට තමන්ට තේරෙන්නේ නැහැ මෙබඳු වරදකටයි මේ විපාකේ ආවේ. මෙබඳු පාප කර්මයක් කරපු එකේ විපාකය මට මෙහෙම විදිහට හිතේ නිකන් දකින්න බෑ. වැහිලා යනවා. ඒ නිසා සත්වයාට තේරෙන්නේ නැහැ කොච්චර දුක් වින්දත් මෙහෙම දුකක් එනවා මෙහෙම වැඩකොලොත්. ඒ නිසා මේකෙන් බේරෙන්නේ මෙහෙම යන ඔකල යුතුයි කියලා තේරුම් ගැනීමේ ඥානය හින්නේ. මෙන්න අවිද්‍යාවෙන් හටගන්න කර්ම විපාකවල ප්‍රතිඵලයේ හැටි. හරි භයානකයි. මෙන්න තමන්ට මාර්ගය වැහෙනවා. බේරෙන ක්‍රමයක් නැතුව යනවා. තේරෙන්නේ නැතුව යනවා. ඒවා දකින්න ක්‍රමයක් නැතුව යනවා. කවදාවත් දිවස් මාත්‍රිය පහල කරන්න බෑ අවිද්‍යාවෙන් හටගෙන මුලා වෙච්ච මනසින් හටගත්ත කෙනෙකුට. අන්න ඒකේ ස්වභාවය. එහෙනම් මොකද්ද වෙලා තියෙන්නේ දැන්? හටගන්න විඥාණයෙන් හටගත්ත නාම රූප පද්ධතිය ওই විදිහයි. ඒකේ සලආයතන වෙලා තියෙන අනිෂ්ඨ අප්‍රිය දෙයට හේතු වෙන්නා වූ සලආයතන නිසා ලබන ස්පර්ශයක් ස්පර්ශයක් ගානේ අනිෂ්ඨයි අප්‍රියයි. පසපත්‍යා වේදනා කියන එක දුක වේදනාමයි. පසපත්‍යා වේදනා කියලා හොඳ එකක් නෙමෙයි දුක් වේදනා විඳින්න යත් බැවුල හැටි. වේදනාපත්‍යා තණ්හා කියලා. ඔහුට හිතෙන්නේ මොකද්ද? එතන ඉඳගෙනත් ඔහු බලාපොරොත්තු වෙනවා. කොහොම හරි සුවයක් හොයාගන්න ඕන. සැනසුමක් හොයාගන්න ඕන. ඊ අදහස එනවා මිසක් කවදාවත්. ඒකේ ආදීනවයක් දැකලා මේක හරයක් නැති එකක් කියලා එහෙම එකක් නෙමෙයි හිතෙන්නේ. අපාගතලා ඉන්නේ කාලේ මැරෙන්න හිතෙන්නේ නැහැ. මේ දුකෙන් අහක් වෙලා කොහේ හරි හැංගිලා හරි ජීවත් වෙන්න දෙනක ඕනේ. ඔකමයි හිතන්නේ. දහ දුක් විඳින වල විරේතිය කියලා අමුණුසේ කියලා උපන්නෝ. අනේ මට මේ අධ්‍යයයෙන් වැඩක් නැහැ මැරෙන්න ඕන මේක දුකයි කියලා එහෙම නෙමෙයි හිතෙන්නේ. අනේ මට මේකෙන් දුකක් නැතුව කොහේ හරි ඉන්න නැද්ද සැනසෙල්ලේ. ඒකලා හිතෙන්නේ ඒක. අපිට අමාරුවක් හැදුනහම දුකක් හැදුනහම මේ ජීවිතේ මහා දුක් ගොඩක් නේ මේට වඩා හොඳයි මේක නැති වෙන එක කියලා මේ හිතෙන්නේ. කොහොම හරි මේක සනීප කරගෙන මම දවසක් හරි ඉන්නේ කොහොමද? මෙන්න මේක තමයි අවිද්‍යාව විනිගමනේ. කොච්චර දුක් වින්දත් ඒ අද්භවි යථා ස්වභාවය වටහා ගන්න හැකියාවක් නැහැ. කොහොම හරි ඔය අතින් සැනසුම් තැනක් කොහේ හරි ඇති. අන්න ඒකයි මට ඕනේ කියන දෘෂ්ටිය පිහිටනවා. ඕක තමයි ආත්ම දෘෂ්ටිය කෙරවලා. මට සැනසිල්ලේ ඉන්න තැනක් කොහේ හරි ඇති. රූපාසේ හරි වේදනාවල හරි සංඥාවල හරි සංකාරවල හරි විඥානවල හරි ඕකේ ආත්ම හොයනවා. ආත්ම හොයනවා කියන්නේ ඔන්නේ සුඛේ හොයාගෙන සැනසෙන් දැන් හොයනවා. තව ක්‍රමයකින් කියනවා. රූපේ රූපේ මම වෙමි කිව්වේ. රූපයෙන් සැනසිල්ල හොයාගෙන ඉන්න දැන් හොයනවා. එහෙම එකක් තියෙනවා කියලා හිතාගෙන. ඒකෝ මම කියන්නේ මේ රූපයයි. රූපයේ තුල මම ඉන්නවා. මා තුල රූපය තියෙනවා. වේදනාව මම. මම කියන්නේ වේදනාව. වේදනාව තුල මම එක්ක ඉන්නවා. මා තුල වේදනාව තියෙනවා. ඔය මම කියන සංඥාවෙන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහට ඔහොම එහෙකට හතර ගානේ 20 ආකාරයකින් ආත්ම හොයනවා. ආත්මීය තැන් හොයනවා. එහෙම එකක් නැහැ කියලා වැටහින්නේ නැහැ. ඒක තමයි කිව්වේ වීස දීද සක්කාය දිට්ඨිය වැහිනවා අවිද්‍යාව සාගත පුද්ගලයා. යථාර්ථී ධම්මිය දැක්කේ නැති කෙනා. ඒ නිසා ඔහු හැම වෙලේම මොකද කරන්නේ? සැනසින්නේ ඉඳ නැහෙනි. ඕකේ තමයි අඬනවා. මොකද? මට මගේ පාඩුවේ සැනසින්නේ ඉඳ දෙනක් නැහෙනි. අනිකේ උඩ තියෙනවා මටයි නැත්. එහෙම එක දෘෂ්ටිය කළත් වහිනවා. අර අර කවුදද ඉන්නව මට ඉන්න නෑ එහෙම. ඔහොමත් අදහස් වෙනවා. මේ යථාර්ථයේ දකින්න ඇති තියෙන අලුපාඩු. ඒ හොඳට ඉන්න එකක් ඇහුවොත් අර අර කි හොඳට ඉන්නව මට ඒ වගේ ඉන්න නෑනේ. ඒක ඒක අනිකා සාක්ෂියට දීලා අඬනවා. දැන් මේ ලෝකේ හැටි එකෙනෙක් හොඳින් ඉන්නවා කියලා පේනවා බලනකොට. උඹ හොඳින් ඉන්නේ කියලා හකම් මං ඉන්න හොඳින් ඉන්නේ මම තමයි දන්නේ. මට හොඳින් ඉන්න නෑනේ. එයාත් හොඳ එකක් හොයාගෙන අඬනවා. ඉතින් උඹලා ඔක්කොම නේද බලහන් කර කාර් කියලා දෙන්න යන හැටි. කෝටිපති අර මහත්තයාගෙන් අහනවා මහත්තයෝ සැනසීල හම් වෙලා දින්නේ සැනසීල තමයි මේ පේන්නද පස්සෙන් එනවා එල්ලි එල්ලි කටු අත වාගේ මල කරදරයක් යන්නේ දොට්ට වහින්න විදියක් නෑ මල කරදරිය වට පිට බැලුව කොයිද බලන්නේ තියෙන මනමාලක තව තීවරෙලා නෑ බයිනවා හරි කරදරිය මන්ට එපා වෙලා තියෙන්නේ සැනසීල ඉන්න නෑනේ මට අර කෝටිපතියක් කියන්නේ අර නෝන මහත්තයාගෙන් එහුව දකින් කාලකන්ණී කියලා විදිහ මට තියෙන කර්මයක් මගේ පාඩුවේ ඉඳත් නැහැ මුංගිය ගිය තැන ගහක් ගන්න රස්තිය දිනවා මෙහෙම යනවා එයා එහෙම වයින්නවා සැනසille ඉඳ නැහැ කාගින් සැනසille මන්නම් සැනසille ඉන්නේ කියන්නේ එකෙක් නැහැ වලකුහා කිව්වත් බොරුවට එහෙනම් සැනසille ඉන්න කියලා කෙනෙක් ඉන්නවා නම් ඉන්න කවුද ආර්ය සත්‍යයට පත් වෙච්ච කෙනෙක් සැනසille කොහොමද ඔබ සැනසille ඉන්නේ ලෝක හැටි මම දන්නා මට ඔය ඇඟිලි ගන්න දෙයක් උපන් හින්දා මාත්මේ ඉන්නා මිසක් මේකේ සැනසුම් හොයන්න දෙන නැති බව දන්නවා එයා එකම සැනසුම නිවන අන්න එතන හිත තියාගෙන මම සැනසille ඉන්නවා. ඔන්න ඔච්චරයි සැනසුමක් ගැන කතා කරන කෙනිය යථාර්ථයෙන් ඉන්නේ. ඉතින් මේක දකින්න ඕන ඒ නිසා මේ දුක කියන එක විපාක දුකයක් පරිත්‍ථමපන්නයි. පරිත්‍ථමපන්න නොවන කිසිම දෙයක් ලෝකේ නැහැ. ඉතින් ඕක විග්‍රහ කරලා එකින් එක දැක ගන්න ඕනේ. එතකොටයි මේ සත්‍යතාවය තේරෙන්නේ. ඉතින් මේක පාලා කිව්වට හරි ගැඹුරුයි. අද උදේ ඉඳලා කිව්වේ ගැඹුරුම බණ. ඉතින් උඹේ දෙනට මේක හුඟක් තේරෙන්නේ නැහැ. නමුත් මේක කවදා හරි දැනගන්න ඕනේ. මොකද යෝ පටිච්චසමුප්පාදම් පස්සදී සෝ ධම්මම් පස්සදී කියන්නේ මේ ධර්මයේ තේරුම් ගත්තොත් විශාල වටිනාකමක් එනවා. මේක නොකියා ඉන්න තේරෙන්නේ නැතු යන මේ වචනවත් ඇහෙන්නේ නැති හින්දා. අදත් ඇහුවා හිතත් ඇහුවා දවසේ ගානේ හැට මේ වචන තේරෙනවා. වචන ගැළපීලා තියෙන හැටි කියනෝටි ගැළපීලා තියෙන හැටි තමන්ට තේරෙනවා. ඔහොම යනකොට පටිච්චසමුප්පාදේ වැටෙන්න පටන් ගන්නවා නිරායාසයෙන්. ඒකයි කාරණේ. ඉතින් ඒ නිසා යන්නිතල භාවිතා කරන්න ඕනේ කියන්න ඕනේ. නොකියා හංගගෙන හිටියොත් මේක තේරෙන්නේ නැහැ කොහොමවත්. එකයි දකින්න ඕනේ.